Daisy Domergue. She's wanted dead or alive for murder. When that sun comes out, I'm taking this woman to hang. Is there anybody here committed to stopping me from doing that?
Well, well, well. Looks like Minnie's haberdasher is about to get cozy for the next few days.
Yes, it does.
අද නොදුටු සිනමාවෙන් අපි අවධානය යොමු කරන්නේ ජාත්‍යන්තරය තුළ කතාබහට ලක්ුණු සිනමා නිර්මාණයකට ක්වෙන්ටින් ටොරන්ටිනෝ කියන සිනමා අධ්‍යක්ෂකවරයා ඔබට නුහුරු නුපුරුදු සිනමා අධ්‍යක්ෂකවරයෙක් නෙවෙයි අපි ටොරන්ටිනෝ කියන සිනමා අධ්‍යක්ෂකවරයා සම්බන්ධයෙන් මීට පෙරත් නොදුටු සිනමාවෙන් කතාබහකට තිබුණා නමුත් අද ඔහු පිළිබඳව කතාබහ කරන්නට අපි නිමිත්ත බවට පත් කරගන්නා කාරණය වන්නේ ද හේට්ෆුල් එයිට් කියන ඔහුගේ අටවැනි සිනමා නිර්මාණය මෑතකදී එලිදක්කුණු ලැබුව විශේෂයෙන් 2015 වසරේ තමයි මේ චිත්‍රපටය එලිදක්කුණු ලැබුවේ මේ චිත්‍රපටය පිළිබඳව විවිධ විචාරකයන් විවිධ සිනමාකරුවන් විවිධාකාරයේ මත පළ කරමින් සිටින මොහොතක ඒ පිළිබඳව අද නොදුටු සිනමාවෙන් අපි කතා බහ කරන්නට තීරණය කළා. අපි මේ කතාබහට සුපුරුදු පරිදි සම්බන්ධ කරගන්නවා සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ. ආයුබෝවන් භූපති.
ආයුබෝවන් සංජය.
මේ සිනමා නිර්මාණය පිළිබඳව කතා බහ කරනකොට මේ සිනමා නිර්මාණයට පාදක වන කරුණු කාරණා විශේෂයෙන්ම මේ රේසිසම් කියන කාරණය වර්ගවාදය කියන කාරණය දැන් මේ චිත්‍රපටය යම්කිසි ආකාරයක කාල පරිච්ඡේදයකට අයිති ඇමරිකාවේ ඉතිහාසයට එහෙමත් නැත්නම් ඇමරිකාවේ මීට වසර ගණනාවකට පෙර දශක ගණනාවකට පෙර සිදුවුණු සිද්ධියක් විදිහට තමයි මේ චිත්‍රපටය තිරයට ගෙනෙන්නේ. නමුත් මේ චිත්‍රපටය අද කාලයට එහෙමත් නැත්නම් මේ වර්ගවාදය කියන තේමාව මේ චිත්‍රපටය තුළ කතාබහට ලක්වන ආකාරය වර්තමානයේ ඇමරිකානු සමාජයට වර්තමානයට අදාළ වෙන්නේ කොහොමද? සිනමා විචාරකයෙක් විදිහට ඔබ මේ කාරණය දකින්නේ කොහොමද?
ටොරන්ටිනෝගේ අවසාන චිත්‍රපටි තුනම ගත්තොත් ඔබ කිව්වා වගේ ඔහු තරමක වෙනස්කමකට ලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔහු තරමක මිනිසුන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ තිබ්බ තේමා වලින් ගැලවිලා ඔහු ඇතුළත් වෙලා තියෙනවා ඉතිහාසයේ විවිධ සංසිද්ධීන් ඇතුළත ඔහුගේ අර්ථකථන ඉදිරිපත් කරන සිනමාකරුවෙක් විදිහට. ඔබට මතක නම් මං හිතන්නේ ටින්ටෝ බ්‍රාස් වගේ සිනමාකරුවෙක් මුළු ඉතිහාසයම ලිංගිකකරණය කරා එක පැත්තකින් සාමාන්‍ය සිනමා ප්‍රේක්ෂකාගාරවලට බාර ගන්න බැරි වෙන තරමට. මම හිතනවා ඒ අර්ථයෙන් ටොරන්ටිනෝ මුළු ඉතිහාසයේම හිංසනීයකරණය, කියන්නේ වයලන්ස් වල මාතෘකාවක් විදිහට ඔහු නැවත අපිට හිතන්නට පොළොඹවමින් අවසාන චිත්‍රපටයම ඉදිරිපත් කරා. මම හිතන්නේ හිට්ලර්ගේ කාලවකවානුව පිළිබඳව එක පැත්තකිනුත්, ඊට පස්සේ වහල් යුගය පිළිබඳව ජැංගෝ අන්චේන් වගේ චිත්‍රපටයකින් තව පැත්තකිනුත් අදවන විට මේ චිත්‍රපටය අපිට සලකුණු කරන්න පුළුවන් ඇමරිකාවේ පශ්චාත් සිවිල් යුද සමයට තම ඔහු මේ චිත්‍රපටියේ කතාව ස්ථානගත කරවලා තියෙන්නේ. අද දවසේ ඉඳන් බැලුවම සංජය මට හිතෙන්නේ මේ චිත්‍රපටියේ කතා කරන්න මාන ගණනාවක් තියෙනවා. එකක් තම ඇමරිකානු ඉතිහාසය තුළ මම අර කිව්වා වගේ හිංසනය කියන කාරණේ, يعني ඇමරිකාවේ විතරක් නෙවෙයි ලෝකෙ පුරාම තම විශේෂයෙන් ජාතිකත්ව අර්බුදයට සම්බන්ධව විශේෂයෙන් කළු ජාතිකයන් ඒ වගේම මේ චිත්‍රපටියෙත් එන්නන මම හිතන්නේ මෙක්සිකානු ජාතිකයන් පිළිබඳව ඇමරිකාවේ තියෙන යම්කිසි විදිහක ජනප්‍රිය අදහසවල යම්කිසි ආන්තිකකරණයක් මම හිතන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් පස්සෙත් අපිට දැන් ඒ ගැන නැවත වරක් ජනප්‍රිය ආකාරයකට කතා කරන්න හම්බ වෙලා තියෙනවා. මේ කාරණා එක්ක බලපුවම මට හිතෙනවා මේ චිත්‍රපටිය කියවා ගන්න නව ක්‍රමවේද අපේ ටොරන්ටිනෝට කැමති වුණත් නැති වුණත් මට හිතෙනවා මේ ඔහු තරමක පරිණත සිනමාකරුවෙක් වෙනවා කියලා ඔහුගේම මාර්ගයකට අනුව ලෝකේ පිළිගන්න සම්මත ක්‍රමවේද අනුව ඔහු සාමාන්‍යයෙන් සෝකෝල් සම්භාව්‍ය සිනමාකරුවෙක් නෙවෙයි, සිනමාව විපරීතකරණය පැත්තෙන්, يعني සිනමාව සම්පූර්ණයෙන්ම එහි මුල් සම්භාව්‍යයෙන් ගලවලා ශික්ෂාචාරය ඉතාමත්ම ආන්තික අන්තයන් කරා යොමු කිරීම වැදගත් කියලා. මොකද මම හිතන්නේ ටොරන්ටෝගේ නියුගේ සිනමාවත් ට්‍රම්ප්ගෙන් ආරම්භ වෙන ඇමරිකානු ඉතිහාසයත් අතර විශාල පරතරයක් තියෙන විදිහක් නැහැ කියලා.
විශේෂයෙන්ම සමස්තයක් විදිහට ගත්තාම භූපති දැන් මේ චිත්‍රපටයේ පිටපත එහෙමත් නැත්නම් ඉදිරිපත් කරන විදිය ගත්තාම මේ චිත්‍රපටයේ නැරේෂන් එක ගත්තාම මේ කාරණේ ඔබ කොහොමද ඔහුගේ අනෙකුත් චිත්‍රපට සමගින් වෙන්කොට හඳුනාගන්නේ?
ඔව් සංජය, හොඳ ප්‍රශ්නයක්. මොකද පෞද්ගලිකව මම කැමති ඔහුගේ මෙම චිත්‍රපටි පිටපතට. මොකද මේක හරිම, ඒ කියන්නේ අපිට පේනවා චිත්‍රපටි යම් ආකාරයක තල කීපයක දුවනවා. මුල කොටස අපිට පේනවා යම් කිසි විදිහක රෝඩ් මූවී එකක් වගේ ඔහු පැමිණෙනවා, ගලාගෙන එනවා. ඉන්පස්සේ මේ එක කැෆේ එකකට කොටු වෙලා, එක ක්ලබ් එකකට කොටු වෙලා ඉදිරිපත් කරන තිරනාටකය මම හිතන ඉතාමත්ම සංකීර්ණමාන ගණනාවකට ගෙනියනවා කියලා. තිරරචනයක් අධ්‍යයනය කරන කෙනෙකුට ඔහුගේ සිනමා ශෛලිය තලමක අපිට නුහුරු නුපුරුදු, ඒ කියන්නේ මේ අපි හැමෝගේම සිනමාව වගේ නොවන ඔහුටම ආවේනික සිනමාවක් තිබ්බට මට හිතෙනවා චරිත ගොඩනැංවීම ඉඳලා විශේෂයෙන් සිද්ධි දාමයන් හසුරවන විදිය අනුපිළිවෙල වගේ ඉඳලා ඒ ඔක්කොටම වඩා උදාහරණයක් මේක තරම දීර්ඝ චිත්‍රපටියක් පෞද්ගලිකව මට නම් එක මොහොතක්වත් සම්මැලියුන්නේ නැහැ ඇත්තටම මම හිතනවා මේ චිත්‍රපටිය සිනමාත්මකව විශේෂයෙන් රචනයේ පැත්තෙන් සංජය ඔබ කිව්වා වගේ විශාල ඉදිරි පිම්මකට ඇවිල්ලා තියෙනවා මොකද ඔහුට අවශ්‍ය දේවල් ඌ ඉතාමත්ම නාට්‍යානුසූරසාරුයිව ඉදිරිපත් කරලා තියෙනවා ඒ කියන්නේ ඉතිහාසයේ තමන්ගේම අර්ථකථනයක් දෙමින් ඒ වගේම මේ ඉතිහාසයේ චරිත සහ සිදුවීම් යම්කිසි ආකාරයක කතා පුවතක් ඇතුළෙන් අපි කියනවා නැරේට් කරන්නේ ආඛ්‍යානයක් විදිහට ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් මම හිතන්නේ ටොරන්ටිනෝ නිර්මාණශීලී ඉදිරිපත් කිරීමක් කරලා දිනවා එතනදී සංජය මගේ කුතුහලය දරන දැන් ඔබ අහපු පළවෙනි ප්‍රශ්නෙටත් සම්බන්ධ කරලා කිව්වොත් මම කැමැතිම දේ තමයි මේ චිත්‍රපටයේ අවසානයේදී එන ඩේසිගේ සහෝදරයාගේ චරිතය ඒ කියන්නේ ඒක හරිම දේශපාලනිකයි මේ චිත්‍රපටයේ චරිතේ මතුවීම මොකද අපි දන්නවා හැමදාමත් අපි නොදන්නා කෙනෙක් ඇවිල්ලා මුළු සිස්ටම් එකම වෙනස් කරනවා ඒ කියන්නේ අපි හිතන්නේ නැති ආකාරයකට අපි සමහර විට අපේ දැනුම පිළිබඳ ප්‍රශ්නයක් එක්ක ඥානය පිළිබඳ ප්‍රශ්නයක් එක්ක එහෙම නැත්නම් ලෝකයේ සංජානනය කර ගැනීම මාධ්‍ය පිළිබඳ ගැටලුවක් එක්ක අපි නොහිතන මොකටද ඇවිල්ලා දේවල් ඔක්කොම පුපුරවලා දානවා ඒ එක්කම අපිට ඉතිහාසය ගැන නැවත මුලින් ඉඳලා හිතන්න වෙනවා බලන්න මේ චිත්‍රපටයේ චරිතේ මතුවලා එකකට තමයි මේ සියල්ල වෙනස් කරලා බලාගෙන කියන්න මේක සම්පූර්ණ ප්ලෑන් ප්‍රොජෙක්ට් එකක් කියලා අපිට පේන්නට පටන් ගත්තට පස්සේ මම හිතනවා අපිට ඉස්මානික උපමා ගණනාවක් තියෙන කියලා උදාහරණයක් විදිහට ලංකාවේ ගත්ත ඉතාම ස්ථාවර විශාල රෙජීමයක් පෙරලීලා මෛත්‍රීපාල වගේ කෙනෙක් උඩට ආපේක සැලකුවත් මම හිතන මෑත කාලීනව ඊතර ඉඳ ගත්තොත් ඇමරිකාවට ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආවට පස්සේ මොකද වෙන්නේ කියලා වගේ ගත්තා මම කියන්නේ ඉතිහාසයේ මේ කියන්නේ තිරේ ඉරාගෙන ඉන්න චරිත එකපාරටම සිද්ධාමයන්ම උඩියට කුරු කරන අපි විශාල කාලයක් ප්ලෑන් කරලා අපි විශාල කාලයක් මහන්සිලා ජීවිත දාලා කරන දේශපාලන අරගලවල අහඹු චලනයක් නේ අහඹු වන්නේ ඒගොල්ලන්ගේ පැත්තෙන් ගත්තම සමාජය ස්ථාවර වෙන්න පුළුවන් නමුත් ඉතිහාසයේ අන්ප්‍රෙඩිකටබල් ඒ කියන්නේ අපිට පරක පූර්වයෙන් පරිවර්තනය කර නොහැකි චලනයන්ට අත්පත් වීම පිළිබඳව මම හිතනවා මේ චිත්‍රපටියට සංකීර්ණ කියවීමක් අත්පත් කරගන්න පුළුවන් කියලා ඔබ කිව්වා වගේ චිත්‍රරචනයේ තියෙන එළඹුමත් එක්ක
ඒ වගේම උපපති මේ වයලන්ස් එහෙමත් නැත්නම් මේ ප්‍රචණ්ඩත්වය කියන කාරණය ටරන්ටිනෝගේ චිත්‍රපටවලට අලුත් කාරණයක් නෙවෙයි අපි දැන් ඔහුගේ කිල් බිල් පල්ප් ෆික්ෂන් ඒ වගේම මීට පෙර ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ජංගෝ අන්චේන් වැනි චිත්‍රපට ගත්තහම ප්‍රචණ්ඩත්වය බහුල ලෙස ඔහුගේ චිත්‍රපටය තුළ අපට දක්නට ලැබෙනවා නමුත් විචාරකින් සඳහන් කරන කාරණයක් තමයි ඔහුගේ මේ අලුත් චිත්‍රපටය ද හේට්ෆුල් එයිට් කියන චිත්‍රපටේ මේ ප්‍රචණ්ඩත්වය උපරිම තලයකට ගෙනියන්නට ඔහු තීරණය කළා තියෙනවා. එහෙමත් නැත්නම් ප්‍රචණ්ඩත්වය ඉතාමත් දැඩි ලෙස දකින්නට ලැබෙනවා කියලා ඔහුගේ අනෙකුත් චිත්‍රපට සමග සංසන්දනය කිරීමේදී චිත්‍රපට විචාරකයෙක් විදිහට ඔබගේ අදහස මොකද්ද?
ඒ අදහසට ගොඩක් විරුද්ධ වෙන්න කාරණයක් නැහැ. මොකද මම හිතන්නේ සිනමාවේ වයලන්ස් කියලා කියනකොට අපි සිනමාත්මකව හිංසනය කියලා කියනකොට මේ තිරේ ඇතුලේ කොච්චර මිනි මරනවද කොච්චර ලී ගලා යනවද කියන එකම නෙවෙයි කාරණය. ඊට වඩා චිත්‍රපටියක අපි කියන මිනිස් සම්බන්ධතාව සහ චිත්‍රපටියේ සිනමාත්මක පැවැත්ම සිනමැටික් එක කොයිතරම් හිංසනීය අර්ධයකට අරන් යනවද කියන එකයි. දැන් අපිම ඔබට මතක ඇති අපිම මේ වැඩසටහන් මාලාවේ කතා කරා ඔස්ට්‍රියානු ජාතික මිෂෙල් හැනකගේ චිත්‍රපටි ගැන. ඔහුගේ චිත්‍රපටි වල ටොරන්ටිනෝගේ වගේ බඩි එහෙම වයලන්ස් නැහැ. නමුත් ඔහු බරපතල විදිහට අපිට බලහින්න මාරු තරමේ මිනිස් සම්බන්ධකම් වල හිංසනයක් නිර්මාණය කරනවා. මම හිතන්නේ ඒ අර්ථයෙන් ගත්තම ටොරන්ටිනෝත් මම පිළිගන්න ඔව් මේකත් සෑහෙන හිංසනීය දර්ශන විශාල ප්‍රමාණයක් තියෙන දර්ශනයක්. ඒ වගේම ඔබ මට කිව්ව ගමන් මට මතකයට ආපු දර්ශන දෙකක් තියෙනවා මේ චිත්‍රපටියේ. බරපතල ලෙස හිංසනීයත්වය සහ ඔහු හිංසනීයත්වය කියන එක ආත්මීයකරණය අපි කියන සබ්ජෙක්ටිවයිස් කරනවා කියලා. ඒ කියන්නේ හිංසනයේ ආත්මීය සාධකය කියන එක තරම පුරුල් කරනවා මට හිතෙන්නේ සංජය මේ චිත්‍රපටියේදී. ජාතියකත්වය සහ අනන්‍යතාවය සහ අහිංසනය අතර අන්තර් සම්බන්ධය කියන එක මට හිතෙන්නේ අපි ඕනෑම ජාතියක් තුළ හොයාගන්න පුළුවන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනා වගේ යට ගැහිලා තියෙන ඕන වෙලාවක ඉස්සෙන්න පුළුවන් තර්කණයක්. මම හිතා මෙන්න මේ කාර්යය සැලකුවම මම ඔබට කියන්න ගියේ මේ චිත්‍රපටයේ දර්ශන දෙකක් තියෙනවා. ඉතාමත්ම තීරණාත්මක හිංසනය පැත්තෙන් සැලකුවම මම හිතන්නේ එක පැත්තකින් අර කළු ජාතිකයා වෙච්ච වොරන්ගේ චරිතය ඔහු එක වෙලාවක අර වයසක මිනිස්යාගේ පුතාව සුදු ජාතිකයාව කාන්තාරයක් වෙන්නේ තැනක ලිංගිකව අතවරයකට ලක් කරලා ඒ වගේම ඔහුව දරුණු විදිහට හිංසනීය අපි කියන ප්‍රචණ්ඩත්වයකට ලක් කිරීමේ මතක ෆ්ලෑෂ් බැක් සීන් එක. මම හිතනවා ඒක ජාතිකත්වයේ නිරූපණය සම්බන්ධයෙන් කළු ජාතිකයන් පිළිබඳව යම් කිසි ආකාරයක අපිට කීිතක ඒක බ්ලැක් සුප්‍රීමසි එකක් ඇතුළේ මම දැක්ක මේ පිළිබඳව ලියන විචාරවලත් ඒක ලියවිලා තියෙනවා. මේ චිත්‍රපටයේ තියෙන ධර්මක චෝදනාවක් ඒක. කියන්නේ ඔහු ජාතියෙන් පළිගන්නා තීන්දුව කරන්නේ පුද්ගලයෙක් හරහා. එතකොට ඒකෙන් සෑහීමකට පත් වෙනවාද? ඒ කියන්නේ ජාතිකත්වය කියන එක ආත්මීයම ජයගත හැකි දෙයක්ද කියන එක මට හිතන්නේ මේ දර්ශනය හරහා තීන්දු වෙනවා කියලා. අනිත් පැත්තේ අන්තයේ තියෙන දර්ශනය තමයි මට හිතෙන්නේ දේශිව දඬුවමකට ලක් කරන වෙලාවේ, ඉතාමත්ම දරුණු හිංසනයකට ලක් කරන වෙලාවේ මේ සීන් එක සම්පූර්ණයෙන්ම ප්‍රසන්ට් වෙන්නේ අපිට කොමඩි එකක් විදිහට. ඒ කියන්නේ අපිට හිනා වෙවි ඉන්න පුළුවන් වෙන විදිහට. මට හිතෙනවා සංජය මේ දර්ශනේ ඉතාමත්ම වැදගත් කියලා. මොකද අපි සිනමාව වටහා ගන්න, මොකද අපිව දෘෂ්ටිවාදීව සිනමාවෙන් යමක් පුහුණු කරන, මම හිතන්නේ ක්ලෙවර් ජැක් කියන විචාරකයා දාර්ශනිකයා, ඔහු මෑත කාලීනව සිනමාව පිළිබඳව උගන්වන්න හදපු බරපතලම පාඩම මම හිතන්නේ මේ ටොරන්ටිනෝගේ චිත්‍රපටියේ තියෙනවා. ඒ තමයි අපි යම්කිසි යථාර්ථයක් අත්විඳීමෙන් ගැලවිලා ජීවත් වෙන්න. එහෙම නැත්නම් අපි යථාර්ථයක් කියලා කියනකොට අපි වෙනස් කළ යුතු යථාර්ථය වෙනස් නොකර අපිට ගැලවිලා ඉන්න පුළුවන් ආකෘති අපිට සිනමා අධිපති සිනමාව විසින් උගන්වනවා. ඒකට තමයි අපි දෘෂ්ටිවාදය කියලා කියන්නේ. එතකොට මේ චිත්‍රපටිය අපිට නව ආකාරයකට උගන්වන්නේ, චිත්‍රපටියක් ඇතුළේ ඉතාමත්ම හිංසනීය දර්ශනයක් තියෙද්දි අපිට හිනා වෙවි ඉන්න පුළුවන් කොහොමද කියන එක. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි දන්නවා අපේ රටවල් වල, ඒ වගේම වෙනත් රටවල් වල බරපතල හිංසනීය දර්ශන සිද්ධ වෙද්දී අපිට Facebook status එකක් දාලා කනගාටුව පළ කරන පැත්තකටලා ඉන්න පුළුවන් සමාජයක් ඒක. අපි බොහොම පරතරයක් පවත්වා ගන්නවා අපේ සමාජයේ ලෝකයේ තියෙන හිංසනයන්ගෙන්. ඒ කියන්නේ බොහොම සිම්පල් ආකාරයකට ගණදෙනු කරන්න. ඉස්සර සමාජයේ තරම් අපි ඒ කියන්නේ සයිද්ධාන්තිකව ෂොක් වෙන්නේ නැහැ. අපි කම්පණයකට පත් වෙන්නේ නැහැ කියලා. මම හිතන්නේ ඒක ප්‍රකාශමාන කරන සිනමා කරුවා තමයි ටොරන්ටිනෝ.
If you make a movie this cynical, this bleak, this about America and then Americans all of a sudden decide they don't like that message, well, okay, well that's not so surprising. You know, I've been making movies for a long time, and like my last couple of movies were hits, and it's not really important that this is a hit. It's important that I make it, and it's important that it plays for years and people see it, you know, down the line.
The Hateful Eight කියන චිත්‍රපටය ඔස්ට්‍රේලියාව තුළ තිරගත වන අවස්ථාවේ ABC මාධ්‍ය ජාලයට සාකච්ඡාවක් සඳහා එක් වෙමින් අදහස් දැක්වූ ක්වන්ටින් ටොරන්ටිනෝයේ විශේෂයෙන්ම මෙහිදී ටොරන්ටිනෝ සඳහන් කරන කාරණයක් තමයි ඇමරිකානු ප්‍රේක්ෂකාගාරයේ මේ චිත්‍රපටය වැළඳගත්තේ නැති වුණාට අධ්‍යක්ෂකවරයා විදිහට තමන් එතරම් කනගාටුවට කනස්සල්ලට පත්වන්නේ නැති බව ඔහු මෙහිදී පවසනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ Hateful Eight කියන චිත්‍රපටය මුහුණ දුන් තවත් එක් ප්‍රධාන අභියෝගයක් තමයි මේ චිත්‍රපටය සිනමා ශාලා වෙත මුදාහැරීමෙන් අනතුරුව යම්කිසි කෙනෙකු විසින් මේ චිත්‍රපටයේ නීති විරෝධී ලෙස අන්තර්ජාලයට මුදාහැරීමත් මේ චිත්‍රපටයේ ආදායම් වර්තාවලට යම්කිසි ආකාරයකට අහිතකර ආකාරයෙන් බලපෑම් එල්ල කළ බව තමයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. විශේෂයෙන්ම මේ ප්‍රේක්ෂකාගාරයේ ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් ටොරන්ටිනෝ ප්‍රකාශ කළ අදහස, විශේෂයෙන්ම ඇමරිකානු ප්‍රේක්ෂකාගාරය මේ චිත්‍රපටයට එතරම් කැමැත්තක් දක්වන්නේ නැතිවීම පිළිබඳව තමන්ට එතරම් ගැටලුවක් නැති බව ප්‍රකාශ කිරීම, සිනමා විචාරකයෙක් විදිහට භූපති ඔබ කොහොමද නිර්වචනය කරන්නේ, ඔබ කොහොමද ඒ කාරණේ දකින්නේ?
ඔව්, තමයි සංකීර්ණ ප්‍රශ්නයක උත්තර දෙන්න සංජය. මොකද හැම වෙලෙම අපි මාස් ඔඩියන්ස් කියලා කියන්නේ, කියන්නේ අපි හිතමු උදාහරණයක් විදිහට ශාල ජන කොට්ටාසයක් කියලා කියන්නේ හැම වෙලෙම වැරදි මතයක ඉන්න පිරිසක් කියලා. ඉන්දා මං හිතන්නේ ටොරන්ටිනෝ වල කලින් චිත්‍රපට ගැන උනත් හිතනවා නම් හිතන්න ඕනේ ඒක වැඩිපුර මිනිස්සු බැලුවා නම් ඇත්තටම ඒක ගැන නැවත සිතිය යුතුයි කියලා. ඇත්තම වැඩිපුර දෙනෙක් ආකර්ෂණය වුණා නම් මම දන්නේ මගේ අදහස. මොකද අපි දන්න වැඩිපුර මිනිස්සු ප්‍රමාණයක් හදපු ලෝකෙ තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඉතින් මේ ලෝකෙට තියෙන තත්ත්වය බලපුවම මට හිතෙනවා අපි සුළුතරයට අයිති වෙන එක මම අද්දෙකම උස්සලා බාර ගන්න දේ මම කැමතියි සුළුතරයට යන්න. නමුත් සිනමා මාගේ මාධ්‍යයේ විශාල ප්‍රාග්ධනයක් එක්ක ඊගෙම ආකර්ෂණයක් දිනාගත යුතු තත්ත්ව තියෙන තැනකදී ඒක කොහොම වෙළඳපළ වශයෙන් වැඩ කරනවාද කියලා මට කියන්න බෑ. සහ මිනිස්සු චිත්‍රපටයකට කැමති වීම සහ අකමැති වීම සම්බන්ධයෙන් කාරණා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම බලදේශපාලනයක් තියෙනවා මේ සමාජම් අතරේ. නමුත් ඒකෙන් අපි ගැලවිලා ඔබ අහපු තලයටම ඇවිල්ලා උත්තර දුන්නොත් මට හිතෙන්නේ ඔහුගේ කෙනෙක් ඕක කියනවා ඇත්තේ ප්‍රේක්ෂකාගාරයේ ප්‍රතික්ෂේප කිරීමේ අරමුණේ නේද? උදාහරණ කිදෙර ඉස්සෙල්ලාම තියෙන සාකච්ඡාවක යටිතලයේ දාර්ශනික කාරණයක් ඔය මාතෘකාවය තුළ තියෙනවා සංජය. ඒ කියන්නේ කලාකරුවා මිනිස්සු ඉන්න තැනට යන්න ඕනද, මිනිස්සු කලාකරුවා ඉන්න ඕන තැනට යන්න ඕනද කියන එක. මම හිතන්නේ ටෝල්ස්ටෝයිලාගේ කාලේ ඉඳන්ම සාකච්ඡා කරන මාතෘකාවක්. ඒකෙදි මම දකින්න දේ තමයි ගොඩක් පරිණත සිනමාකරුවන්, ඒ කියන්නේ පරිණතයි කියලා කියන්නේ අපි දන්නවා යම් සිදුවක නිශ්චිත දැක්මක් ලෝකයේ සම්බන්ධව තියෙන සිනමාකරුවන් එන්නෙන්නම ඔහුගේ දැක්ම ඇතුලේ යම් දැන් උදාහරණයක් විදිහට දෙලස්සා වගේ සිනමාකරුවෙක් අපි දන්න හංගේරියානු ජාතික සිනමාකරුවා ඔහු ඔහුගේ අවසාන චිත්‍රපටිය විදිහට ටියුරින් හොස් චිත්‍රපටිය කරලා ඔහුකම මං චිත්‍රපටි කරලා ඉවරයි මට කියන්න තියෙන දේවල් මං කියලා ඉවරයි මීට හැමතර කියන්න දෙයක් නැහැ කියලා මම හිතන්නේ නැවත වරක් සිනා. එතකොට අපි ඔහුගේ චිත්‍රපටි හත අටම නැවත බලනවා මිසක් ඔහුගෙන් අලුතෙන් චිත්‍රපටියක් කිල්ලනක නෙවෙයි කල යුත්තේ. මම හිතන ඒ අර්ථයෙන් මම කැමති ටොරන්ටිනෝගේ මුල් කාලීනව ඉදිරිපත් කරපු චිත්‍රපටවල අන්තිමට සහ උපසිරිච්ච විලාසයට වඩා අද දවසේ ඔහු හැසිරෙන විදිය සම්බන්ධයෙන් මම පෞද්ගලිකව ඔහුට එකඟයි.
අවසන් වශයෙන් භූපති දැනගන්නට කැමති විචාරකින් කියනවා ඔහුගේ මීට පෙර චිත්‍රපට හත සමග සංසන්දනය කිරීමේදී ද හේට්ෆුල් එයිට් කියන්නේ අසාර්ථක චිත්‍රපටයක් කියලා. ඔබගේ අදහස මොකද්ද?
මගේ අදහස තමයි මේක තමත් සාර්ථක චිත්‍රපටයක් කියලා.
බොහොම ස්තුතියි භූපති. ඒ සමගින් අදට අපි නොදුටු සිනමාව නිමාවටපත් කරන්නට සූදානම් වන්නේ. ඔබට පුළුවන් නොදුටු සිනමාව විශේෂාංගයේ සමගින් එක්වන්නට අපගේ වෙබ් අඩවියේ විශේෂයෙන්ම මාසික විශේෂාංග සඳහා වෙන්නු වෙනම මාංශයක් තිබෙනවා. වෙබ් අඩවිය ඔස්සේ ඔබටත් පුළුවන් අපගේ නොදුටු සිනමාව විශේෂාංග සමගින් එක්වන්නට sbs.com.au/sinhalese අපගේ වෙබ් අඩවිය. 1994 වසරේ ක්වන්ටින් ටොරන්ටිනෝ විසින් අධ්‍යක්ෂණය කළ පල්ප් ෆික්ෂන් චිත්‍රපටය ඇතුළත් වූ මේ ගීතයත් සමගින් අදට අපි නොදුටු සිනමාවෙන් සමුගෙන යනවා. එළබෙන මාසෙදිත් හමුවෙමු තවත් මෙවන් සිනමා නිර්මාණයක් සමගයි. Billy Ray was a preacher's son, and when his daddy would visit he'd come along. When they gathered around and started talking, Pastor Billy would take me walking. Out through the backyard we'd go walking. Then he'd look into my eyes. Lord knows to my surprise, the only one who could ever reach me was the son of a preacher man. The only boy who could ever teach me was the son of a preacher man. See what?